සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම සදේවත්නි දම්සරේන් අපේ පින්සිට නිවාසනසාලන බෞද්ධ ආරූප වාහිනිය මේ පෙයේදී ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම්. දේශනා පවත්වන්නට සිදු කොට වදාළ පාද නමස්කාර පූරක ආරාධනාවෙන් ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවත්නි අද දේශනාව සඳහා පින්බර දායකත්වයේ ලබා දෙන්නේ වීරසේකර මාවත පැපිලියාන බොරලස්කමු යන ලිපිනෙහි පදිංචි සුමුදු වීරසේකර මහත්මයා සහ ප්‍රියන්ති වීරසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා සහ පින්වත් සහෝදර සහෝදරියන් පිරිස විසින්. එහෙමනම් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
තමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා.
සාදු සාදු සාදු.
සුපින්වත්නි ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන ඉතාම මෛත්‍රියෙන් කටයුතු කරනු ලබන්නේ වීරසේකර මාවතේ පැපිලියාන බොරලැස්ගමුවේ පදිංචි සුමුදු වීරසේකර මහත්මා ප්‍රියන්ති වීරසේකර මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම සහෝදර සහෝදරියන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. මේ පින්තුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි මේ ධර්මයේ සෙවණැල්ල අපිට වැටීම පවා මහ විශාල ආශිර්වාදයක්. අවබෝධයේ පැත්තකින් තියන්ට අවබෝධයේ තරම් අග්‍ර දෙයක් ලෝකේ තවත් නැහැ. නමුත් මේ ධර්මයේ උණුසුම දැනෙන එක බව අපිව හරියට පරිස්සම් වෙන දෙයක්. අපිට හරිය රැකවරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එක්තරා දිනයක චාරිකාවේ වැඩම කරනවා. ඉතින් එහෙම චාරිකාවේ වැඩම කරනකොට බොහොම වයෝවෘද්ධ කාන්තාවක් අවුරුදු 85ක් 90ක් විතර වෙන වයස කම්මක් කෙනෙක් පාර අයිනින් ඒ වේදිය දිගේ ඉස්සරහට එනවා. එතකොට ඒ අම්මා බොහොම දුර්වල කාන්තාවක්. ඒ වගේම ඇය චණ්ඩාල ස්ත්‍රියක්. ඒ කාලේ හරියට ඉතින් කුලය ගැන එහෙම හරි සැලකිලිමත් නේ. ඉතින් ඇය බොහොම සැඬොල් කුලේ කාන්තාවක්. ඉතින් ඇය කොහොමත් ඒ කාලේ ඉතින් කුල ભેදයත් එක්ක සැඬොල් කුලේ කියන්නේ බොහොම නීච පහළ කුලයක් කියලා සැලකුවිට ඒ මිනිස්සු සාමාන්‍යයෙන් බොහොම ධනවත් මිනිස්සු ඉස්සරහායේ ඉන්නෙත් නැහැ. ඉතින් මේ ඈතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිනකොට මේ ස්ත්‍රිය මේ වයෝවෘද්ධ අම්මා දැක්කා. ඈතින් ලස්සන ශ්‍රමණයෙක් එනවා. බුදුරජාණන් වහන්සේ හරියට හඳ පායලා තියෙන වෙලාවක හඳ ආලෝකයෙන් තරු බබලනවා වගේ සංඝ පිරිස මැද භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආලෝකය, දීප්තිය, ප්‍රභාස්වර බව සංඝයා මැද පේනවා. මේ කාලේ තියෙන සමහර මිනිස්සුෙම ඉතින් බුදුරජාණන් වහන්සේ කිට්ටු වෙනකොට මේ ස්ත්‍රිය හෘද ස්පන්දනි වැඩි වුණා යාගේ. යා හිතුව බොහොම කුලවත් මුනිවරයෙක් වගේ. මේ බඳු ශ්‍රමණයෙක් මේ වගේ විශාල පිරිසකුත් පිරිවරාගෙන ඉන්නවා නම් යා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා මේ ශ්‍රමණයාව මඟ හරින්න ඕන කොහොමාරි කියලා වටපිට බැලුවා. යන්න තැනකුත් නෑ. දැන් අද වගේ ලොකු පාරවල් නෙමෙයිනේ, සාමාන්‍ය කරත්තයක් යන පාරවල්. ඉතින් මේ කාන්තාව වටපිට බලනකොට දැන් ඈතින් බුදුරජාණන් වහන්සේ ලං වෙනකොට මේ කාන්තාවට කරගන්න දෙයක් නෑ. ඇය කානුවට බැහැගත්තා. එතකොට ගෞරවයක් කියලා හරි හිතනවනේ. හැරමිටිය ගහලා වයසයි, කානුවට බැලලා බිම් බලාගත්තා. බිම් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන කිට්ටු වුණා. කිට්ටුවට ආවා වැඩියා. මේ අම්මා කානුවේ ඉන්නකොට ඒ සමාන්තරව හිටගත්තා. එයා කානුවේ මෙහෙම ඉන්නවා, භාග්‍යතුන් වහන්සේ පාරේ වැඩ ඉන්නේ. මේ කාන්තාව උන්ටටම බය වුණා. ඇයට දාඩිය දාන්න පටන් ගත්තා. මොකද සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් හිටගන්නේ මේ වගේ ස්ත්‍රියක් ඉස්සරහ. ඇය ඇයගේ ජීවිතය අත්දැකීම් එක්කනේ බලන්නේ. ඇයගේ ජීවිත අත්දැකීම් එක්කයි සංසන්දනය කරන්නේ. ඉතින් ඇයට හරියට බය හිතුණා මේකට. ඒ කාලේ මේ පන්ති බෙදය ලොකුවට තිබ්බ වෙලාව. එතකොට මේ පිටිපස්සෙන් වැඩ හිටියා මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනේ දෙවනි ශ්‍රාවකයා. උනාන්තේ දැක්කා අපගේ භාග්‍යවතුන් වහන්සේ නිකාම නවතින්නේ නැහැ. සාමාන්‍ය ගමනකදී නවතින්නේ නැහැ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉස්සරහට ආවා. ඉස්සරහට වැඩම කරලා මේ අම්මාගේ පැත්තට කිට්ටු වුණා. කිට්ටු වෙලා කිව්වා, අම්මා මේ අම්මා දන්නවද මේ ඔය අම්මා ඉස්සරහා එයා කානුවේ ඔය අම්මා ඉස්සරහා හිටගෙන ඉන්න මේ උත්තමයන් වහන්සේ කවුද කියලා ඔය අම්මා දන්නවද කියලා ඇහුවා. ඒත් ඇයට ඔළුව උස්සලා බලන්න හයියක් තිබ්බේ නැහැ. එයා කතා කළෙත් නැහැ. එයා ඔළුව වනලා කිව්වා දන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාලා, අම්මා මේ කේසර කඩා හැලෙන සිංහයෙක් වගේ මේ මහමඟ නැවතී සිටින්නේ, විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන මේ නැවතී සිටින්නේ අම්මා මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි වරට පහළ වුණු අපගේ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. අම්මා මේ අම්මා ඉස්සරහ නැවතුණේ අපගේ බුදුරජාණන් වහන්සේ. මේ ශාක්‍ය ඔක්කාක රාජවංශේ ශාක්‍ය ගෝත්‍රයට අයිති සිද්ධාර්ථ නමින් මේ ලෝකේ සක්විති රජ වෙනවා යැයි ඍෂිවරුන් ප්‍රකාශ කරද්දී සක්විති රජකම අතහැර දමා අම්මා මේ කහට වස්ත්‍රයක් දරාගෙන පාත්‍රයක් අතේ තියාගෙන මේ ඉස්සරහින් ඉන්නේ අම්මා අපගේ බුදුරජාණන් වහන්සේ. දැන් ඉතින් අම්මා, ඔය අම්මා මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරගන්නට. එච්චරයි කිව්වේ. එතකොට ඔළුව උස්සලා බැලුවා. ඇයි හොඳට ඔළුව උස්සලා බලනකොට ඇයගේ ඇඟ සීතල වෙලා ගියා. ඇත්තනින්නම් ඇයි දැන් අර මොග්ගල්ලාන මාරතනසි කිව්වේ කොහොමද? කේසර කඩා හැලෙන සිංහෙක් වගේ. හැම සිංහයොන්ටම කේසර නෑනේ. කේසර කඩා හැලෙන සිංහෙක් වගේ, රත්තරම් පාට කේසර ඇති සිංහෙක් වගේ අම්මා මේ ඉන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. කිව්වාම ඇය කවදාවත් දැකලා නෑ ඒ වගේ මුනිවරේ. විවිධ ශ්‍රමණ කණ්ඩායම් හිටියා. ආජීවකෝ හිටියා, පරිබ්‍රාජකෝ හිටියා, නිගණ්ඨයෝ හිටියා, ජටිලයෝ හිටියා. ඔය අතර මෙබඳු මහා පෘෂ්ටිමත් ප්‍රභාස්වර මුනිවරයෙක් ඇය කවදාවත් දැකලා තිබෙන්නේ නැහැ. ඇය අර හැරමිටිය ගහලා ඉක්මනට කානුවෙන් උඩට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටාන් අතගාල වන්දනා කළා. ඒ වන්දනා කළාම බුදුරජාණන්සේ කව බණ කිව්වේ නැහැ යාට. ඒම වීදිය දිගේ ඉස්සරහට වැඩියා. ඒ වීදිය දිගේ ඉස්සරහට වැඩම කරද්දී ඇය බලාගෙන හිටියා. 1250ක් සංඝ පිරිස වැඩියා පිටිපස්සේ. ඈතින් අපගේ බුදුරජාණන් වහන්සේ නොපෙනී යනකන් ඇය බලාගෙන හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඈතින් නොපෙනී ගියා. නොපෙනී යනකන් ඇය කල්පනා කළා බුදුරජාණන් වහන්සේ නමක්ලු. මේ භද්‍ර කල්පේම හතර නමයිලු පහළ වෙලා තියෙන්නේ. ඒ හතර නමිනුත් හතරවෙනි උත්තමයාලු. එච්චරයි යාට ඔළුවට ආවේ. එයා වයසත් එක්ක එයා මිය ගිහින් තියෙනවා. ඒ ආසන්නයෙන් මිය ගිහින් තියෙනවා. ඒ මිය ගියාම ඇය දෙවිවරු අතර උපන්නා. සුගතිය ගියා කියනවා. ඇයි සුගතියට ගියේ? බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත හිටපු නිසා කියලා කියනවා. හරි, කමන්නේ කියමු. ඊට පස්සේ ඇය දවසක් අපගේ මොග්ගල්ලාන මහරහතනස වැඩ ඉන්න කුටියට ආවා කියනවා. ඇවිල්ලා කිව්වලු, අනේ ගුරුදේවිඳුනි, මම එදා ඔබ වහන්සේගේ කීමට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කළා. ඔබ වහන්සේට මාව මතකද? චණ්ඩාල ස්ත්‍රියක් විදියට එදා ඔබ වහන්සේ මම පාරේ කානුවක ඉද්දී ඔබ වහන්සේ මාව කානුවෙන් ගොඩගත්තා. කානුවෙන් ගොඩ අරගෙන ඔබ වහන්සේ තමයි මගේ කනට කොඳුරා කිව්වේ. ඇහෙන්නේ නැතුව ඇතිනි, වයසයිනි. කනට කිට්ටු වෙලා කිව්වේ, අම්මා මේ ඉන්නේ කේසර කඩා හැලන සිංහෙක් වගේ. අම්මා මේ ඉන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. අම්මා වඳගන්න කියලා ඔබ වහන්සේ වදාලා. ඒත් මට එදා ඔබ වහන්සේගේ පාසටහන් වැඳගන්න බැරි වුණා. ඔබ වහන්සේ වන්දනා කරගන්න එදා මට බැරි වුණා. මට කිසි වගතුගක් තිබ්බේ නෑ ඔබ වහන්සේ වන්දනා කරන්න. අද මම ආවේ එදා ඔබ වහන්සේ මට කරපු උපකාරයට. ඔබ වහන්සේගේ පාසටහන් වන්දනා කරන්න අද ආවේ. අද මට ඔබ වහන්සේ බණ කියන්න ඕනේ නැහැ. ඔබ වහන්සේත් එක්ක මට වෙන කිසිම කතාවක් නැහැ. මම අද මේ රාත්‍රියේ ඔබ වහන්සේ කරා එළඹුණේ එකම එක දෙයකට. ඒ ඔබ වහන්සේගේ පාසටහන් වැඳගණ්ඩයි. නිදුකානිනි, ඔබ වහන්සේගේ පායුගල මා වෙතට දිගු කරන්න. ඔබ වහන්සේ මගේ ගුරුවරයා. ඔබ වහන්සේ තමයි මට මඟ පෙන්වුවේ, මම දන්නේ. පාරේ හිටගෙන ඉද්දී, පාරේ කාණුවේ හිටගෙන ඉද්දී භාග්‍යතුන් වහන්සේ මං ඉස්සරහා නැවතුණාම ඔබ වහන්සේ පිටිපස්සෙන් ඉස්සරහට ඇවිල්ලා. ඔබ වහන්සේ පිටිපස්සට වෙලා එදා හිටියනම් මට ගාණක් නැහැ. ඔබ වහන්සේ සංඝ පිරිස අතරින් ඉස්සරහට ඇවිල්ලා මගේ කන්ට කොඳුරා වදාලේ, අම්ම වැඳ ගන්න දැන් බුදුරජාණන් වහන්සේ කියලා. ඔබ වහන්සේනි මගේ ගුරුවරයාද? එහෙත් මට එදා ඔබ වහන්සේගේ පාසටහන් වැඳ ගන්න බැරි වුණා. මම භාග්‍යතුන් වහන්සේගේ සිරි පාසටහන් වන්දනා කළා. ඒ වන්දනාවම ස්වාමීනි මාව සැපේ කරව සවා තැබුවා. නිදුකානන් වහන්ස, ඔබ වහන්සේගේ පාසටහන් මා වෙතට දිගු කරන්න. ගුරුවරයා හැටියට මා ඔබ වහන්සේගේ පාසටහන් වන්දනා කරන්නයි ආවේ. බණ අහන්නවත්, පටිච්චසමුප්පාද අහන්නවත්, සතර සතිපට්ඨාන ගැන අහන්නවත් නෙමෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අහන්න නෙමෙයි මං ආවේ. මේ ආපු ගමනේ එකම එක අර්ථයක් තියෙනවා, ගුරුවරයා වැඳ ගැනීම. කිව්වාම අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පාසටහන් දිගු කළා ඇය දෙසට. ඇය වන්දනා කොට පිටව ගියා කුටි. එච්චරයි. එතකොට මේ බලන්න පින්වත්නි, බුද්ධ ශාසනය හෙවණැල්ල වැටෙන එක පවා පටිච්ච සමුප්පන්නෝ විමසා බලන එක දෙවනි පෙළ තියමු. ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩාගෙන ඉස්සරහට යන එක අපි පසුව කතා කරමු. බුදුරජාණන්සේගේ හෙවණැල්ල මිනිහෙකුට වැටුණා. එයාට සසර ගොඩාක් වරදින්නේ. භාග්‍යතුන් වහන්සේගේ හිවණැල්ල වැටුණත් ඒ ශ්‍රාවකයාට සුවසේ ප්‍රබෝධයක් ඇති වෙන්නේ. ඒ ප්‍රබෝධය ඔය පින්නතුන්ලා උරගාලා බලන්න ඕන. එනිසා මේ බුද්ධ සාතනයක් කියන්නේ නිකම්ම තැනක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ හිවණැල්ල යම් ශ්‍රාවකයෙකුට වැටුණත් එයාට වරදින්ට ඉඩ නැහැ. මේ නිසා ඔය පින්නතුන්ලා සතුටු වෙන්න ඕන. මේක තියෙනවා චණ්ඩාල විමාන වස්තුව කියලා තැනක, කුද්දක නිකායේ විමාන වස්තු පාළි. ඒකෙන් මතු කරපු මම මේ කාරණයක් කිව්වේ. තේ නිසා ඔය පින්නතුන්ලා හිතාවි මේ කාලේ ඉතින් සෝවාන් වෙන්නත් අමාරු නම්, රහතන් වහන්සේලා බී වෙන්නත් අඩු වෙන්නම්, අනේ ඉතින් අපි මේ කාමභෝගී ජීවිතේ ගෙවන ගමන් ඔය කියන මට්ටමට බුද්ධ ශාසනය ඉස්සර අපට පෞරුෂ සම්පන්නව නැගින්න අමාරුයි. එන්ද මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි වගේ ඔයාලට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. බුද්ධ ශාසනය උණුසුම වදින මට්ටමටවත් ජීවිතේ තියාගන්න, බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල වැටෙන මට්ටමටවත් ජීවිතේ පවත්වන්න. අවාසනාව කියන්නේ ලංකාවේ බොහෝ ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය උණුසුම වැදින්නේ, හෙවණැල්ල වැටින්නේ, හෙවණැල්ල නැහැ. ඒ හෙවණැල්ල වැටෙන්නේ නැති නිසා මෙතනින් එහාට යාගේ ධර්මීය දියුණුවක් නැහැ. ඔය ගිහි ජීවිතයේ අතර ධර්මීය දියුණු කරනවා කියලා කියන එක අභියෝගයක්. ඇයි? වට කරලා කෙලෙස් ටික අභියෝග කරනවා. වට කරලා අභියෝග කරනවා. විටක ඡන්දයෙන්ද? විටක රාගයෙන්ද? විටක නන්දියෙන්ද? විටක ද්වේෂයෙන්ද? විටක තණ්හාවෙන්ද? විටක අභිනිවේෂයන්ගෙන්ද? විටක අපේ ඇතුලේ වැඩ කරන කෙලෙස් මූලයන්ගෙන්ද? අපි බැට කනවා. අරමුණක් අරමුණක් ගානේම කෙලෙස් එක්කයි අපි හැප්පෙන්නේ. ඒ අරමුණක් අරමුණක් ගානි කෙලෙස් එක්ක හැප්පෙන නිසාමයි ඔය මහන්සිය. අපේ ජීවිතවල හරි මහන්සියක් තියෙනවා. අපිට හරි මහන්සි. ඒ මහන්සියත් එක්ක ඔයාලා මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඔය දුවන දිවිල්ල මැරෙනකන් දුවන්න වෙනවනේ. නිකන් හිතේ ඇති වෙන්නේ නැද්ද කනස්සල්ලක්? මේක බඩන්නේ. මැරෙනකන් දුවන්න වෙනවා. මැරෙනකන් දරුවෝ නලවන්න වෙනවා. මැරෙනකම් මුණුබුරෝ නලවන්න වෙනවා. ස්ත්‍රියක් වීමේ දුක මේ මවුරු දකින්න නැද්ද? උදේටත් උයන්ඩ වෙලා, දවල්ටත් උයන්ඩ වෙලා, රෑටත් උයන්ඩ වෙලා. උදේට උයන්නේ මොනවද කියලා රෑ සැලසුම් කරන්න වෙලා. මැරෙනකම් උයන්ඩ වෙච්ච එක දුකක් නෙමෙයිද? අනික ඔය උයන එක නෑ මට අද බෑ, අදින් පස්සේ මම උයන්නේ නෑ කියලා අතහැරලා දාන්න පුළුවන් එකක්ද ඕක? නෑ. ඔහොම උයලා උයලා මැරිලා මැරිලා ආයෙත් මෙහෙ ඇවිල්ලා උයන්ඩනි ඔයාලා හිතාන ඉන්නේ. එකම දේ ආය ආය වෙන සසරක් මේක. අමුතුයෝ මෙහෙ මුකුත් වෙන්නේ. මේ ජීවිතේ තේරුම් ගන්න පින්නවත් නී, අලුත් ඒවා මුකුත් නෑ. ලෝකේ තියෙන්නේ පුනරුක්තියක් විතරයි. පුනරුක්තිය කියන්නේ එකම දේ නැවත ආය වෙනවා, එච්චරයි. එකම දේ වෙනවා. ඉර පායනවා, බැස යනවා, ආයිර පායනවා, ඔච්චරයි. සඳ මෝඳු වෙනවා, ආයෙත් සඳ දුර්වල වී අටවකට ගිහින් හඳ ආය ආයෙත් සඳ මෝඳු වෙනවා. මේ ගස් කොළ පල දරනවා. කොළහැලි නැවත නැවත පල දරන්න පුළුවන් මට්ටමට ගහ සාකස් වෙනවා. එකම දේ ආය වෙනවා. ඒ එකම දේ වුණා කියලා මිනිස්සු ඒක දුකක් කියලා දැක්ක නවත්තන්නේ. පුනක් පුනං චේව වපන්ති බීජං. වපුරන මිනිස්සු හැමදාමත් වපුරනවා. එයා මඩ හොදගන්න කැමති නෑ. ගිහින් බලන්න අනුරාධපුරේට, පොළොන්නරුවට ගිහින් බලන්න, ගිහින් බලන්න අම්පාර පැත්තට, යායට වපුරනවා. අස්වැන්න ගුණගන්න බෑ, අඩුයි, අපිට වෙච්ච යහපතක් නෑ කියලා උද්ඝෝෂණ කරනවා. හෙටත් වපුරනවා. බලන්නකෝ, අපිට හම්බෙච්ච අස්වැන්නක් නෑ, මේක වැඩන්නේ පොහොර ටික ගහගන්න බෑ කියනවා. ඊළඟ කන්නිත් අස්වද්දනවා. මැරෙනකන් අස්වද්දනවා. අස්වද්දන මිනිස්සු එක නවත්තන්නේ මොනවා කිව්වා. මහපොළොවත් එක්ක හැප්පෙන මිනිස්සු එක නවත්තන්නේ පින්වත්. පුනක් පුනං චේව වපන්ති බීජං. වපුරන මිනිස්සු ආය ආය වපුරනවා. ආය ආය වපුරනවා. එතකොට එකම දේ මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ, ලෝකේ එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා. ඉපදෙනවා, ආත්ම සංඥාවෙන් ලෝකේ තුරුල් කරගන්නවා, ඊට පස්සේ තමාව හුවා දක්වනවා. තමන්ව හුවා දක්වනවා. ඔකනේ ජීවිතය කියන්නේ. උගත්කම් ඔස්සේ හුවා දක්වනවා, බලපුළුවන්කාරකම් ඔස්සේ හුවා දක්වනවා, ධනිය ඔස්සේ හුවා දක්වනවා, ගෙවල් දොරවල් හැඩලා යාන වාහන ගෙවල් දොරවල් ඉදුම් හිටුම් ඕවා තමන්ට ගොඩනගාගෙන හුවා දක්වනවා. ඔය හුවා දැක්වීම අතර ආත්ම සංඥාවෙන් තෙත්තුණු ජීවිතයක් හැටියට එයා බොහොම නොබෝ කාලෙක ඔය ජීවිතය අතහැරලා දානවා. අතහැරලා දාලා ආයෙ මේ ආවත් පොඩි කාලේඳලම ආයෙත් ඔය ටිකම කරන්න වෙලා. ඉගෙන ගත්ත මිනිහෙකුට ඉගෙන ගන්න කොච්චර අමාරු වැඩක්ද? ඔන්න පෙර පාසල් යන්න ඕන, ඉස්කෝලේ යන්න ඕන, ශිෂ්‍යත්වෙ ලියන්න ඕන. ඊට පස්සේ ඔන්න අමාරුවෙන් අවුරුදු 10ක් විතර යනකොට ඉස්කෝලේ අවුරුදු 10ක් විතර ගියම සාමාන්‍ය පෙළේ යන්න ඕන. ඊට පස්සේ ඔක්කොම හරි පාස් වෙනකන් අම්මලයි දරුවෝයි ඔක්කොම මඟ බලාගෙන ඉන්නවා ප්‍රතිඵල එනකන්. ඔන්න පාස් වුණාම ආස්වාදජනක රාත්‍රියක් එළඹෙනවා. හරිම රසවත් රැයක්. ඒ රැයින් පස්සේ රසේ දුර්වල වෙලා යනවා. ඊට පස්සේ ආයෙ උසස් පෙළ ලියන්න දුවන්න ඕන, නිදි වරන්න ඕන, එළි වෙනකම් පාඩම් කරන්න ඕන. ඊට පස්සේ ආන්තන් වුණ උසස් පෙළ පාස් වුණාට පස්සේ ආයෙත් ආස්වාදජනක රාත්‍රියක් එළඹෙනවා. එදාට අම්මටත් සතුටුයි, දරුවන්ටත් සතුටුයි, ගෙදර ඔක්කොටම සතුටුයි. ඊට පස්සේ ඒ සතුට සතියක් විතර යනකොට අතුරුදහන් වෙලා යනවා. ඒ සතුට අතුරුදහන්. ඒ අතුරුදහන් වෙච්ච නිසානේ ආයෙ බනින්නේ දරුවට. ආයෙ බනින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න මොනවා හරි තියෙන පාඨමාලා හොයනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශ වෙනකම් බලාගෙන ඉන්නවා. විශ්වවිද්‍යාලට ගියාම අහල පහල ඔක්කොටම කතා කර කර කියනවා, අපේ පුතා විශ්වවිද්‍යාලෙ ගියා මෙන්න, අපේ දුව විශ්වවිද්‍යාලෙ ගියා කියලා ඒ ලෝකෙටම කතා කරලා කියනවා. ඊට පස්සේ මාසයක් විතර යනකොට ඒ ආස්වාදය අතුරුදාන් වෙලා යනවා. විශ්වවිද්‍යාලෙ ගියපු තරුණයාටත් තරුණියටත් තිබ්බ ආස්වාදය සාමාන්‍ය මාසයක් විතර යනකොට අතුරුදාන් වෙලා යනවා. ඊට පස්සේ කැන්ටිමින් රුපියල් 150ක් දීලා දුරුවල බත් එකක් කන්න යා පටන් ගන්නවා. මහපොළ ශිෂ්‍යාධාරේනකම් මඟ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ යාට තියෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුළේ ලාමක ජීවිතය. දෙවුණු ජීවිතයක් නෙමෙයි. ඊට පස්සේ යාට ඕන පළවෙනි උපාධිය හම්බ වෙනවා. වෛද්‍යවරයෙක් කිමුකු උපාධිය හම්බ වෙනවා. ඊට පස්සේ යා රෝහලට. ඊට පස්සේ මේ වෛද්‍යවරයෙක් වීම ඇතුළේ මහා දුකක් නී තියෙන්නේ. ඊට පස්සේ ඔන්න යා විශ්වවිද්‍යාලයට ගිහින් ඊට පස්සේ ඔන්න අර සීමාවාසික කාලයක් හම්බ වෙනවා. ඒ කාලේ උදේටත් වෛද්‍යවරයා රෝහලේ ඉන්නවා, නිින්දට යනකොටත් ඒ වෛද්‍යවරයා ඉන්නවා, උදේ ලෙඩා නැගිටිනකොටත් එයාම ඉන්නවා. දුෂ්කර කාලයක් එනවා. ඒ වෛද්‍යවරයා උදේටත් ඉන්නවා, පැය 24 සේවේ. සෑහෙන කාලයක් එහෙම ඉන්න එපාය. අවුරුදු එකමාරක් විතර ඉන්න ඕන. ඊට පස්සේ ලියලා 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 මේ ඇඟේ කෑලි ගැන ඉගෙනගෙන ඉගෙනගෙන ඔන්න යාන්තම් ස්ථාවරවල සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදිහට රූම සාමාන්‍යයෙන් රුපියල් 100,000ක් විතර වැටුපක් ලබන. 100,000ක් විතර වැටුපක් ලබන්න අවුරුදු 35ක් විතර කාලයකදී යම් ස්ථාවරයකට ඇවිල්ලා. ඊට පස්සේ යාට හිතනවා හැමදාම 100,000ක් බෑනේ වැඩේ කරන්න. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ කියලා බලනවා. ඊට පස්සේ යා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න යාන්තම් බොම් පොඩි මුදලක් එනවා. ලෙඩ වෙනකම් මඟ බලාගෙන ඉන්නවා. ලෙඩ වෙච්ච මිනිස්සු නැති දවසට දොම්නසකටපත් වෙනවා. අද හම්බෙන ලෙඩුන්ගෙන් ලැබෙන මුදල් වලින් යා පුත්තිටියට ගිහින් බඩු ටිකක් අරගෙන ගෙදර ගිහින් උයලා කාලා නිදා ගන්නවා. එයාට දැනෙනවා එක වෙලාවක දැම්මදි හොඳටම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඕන මං කොහොම හරි කියලා ඕන්න ඒක යන්තම් කරගෙන කොහේ හරි එංගලන්තේ හරි ගිහින් ඔස්ට්‍රේලියා කොහේ හරි ලෝකෙ කැරකිලා ගැවිල්ලා එනකොට මේ අවුරුදු 50 පැනලා මෙහි අවුරුදු 50යි දැන් අවුරුදු 15කින් ජීවිතේ අතාරින්න වෙනවා 65 70 වෙනකොට ඉවරයිනේ 65න් පස්සේ හිටියත් ඉතින් නෑ වගේ තමයි ආය කොන්දේ අමාරුව ඔළුවේ අමාරුව කෙලින් හිට ගන්න බෑ ඊටම හිටගත්තු ඉඳ ගන්න බෑ ඉඳගත්තු නැගිටින්න බෑ හැම කෑල්ලක්ම 50 පැන්න ගමන් රිදුම් දෙන්න පටන් ගන්නවා රිදුම් දෙන්නේ නැති කෑල්ලක් නැහැ මාංශ පේශි රිදෙනවා ධන හිස් රිදෙනවා ඔළුව රිදෙනවා අත රිදෙනවා හැම රිදෙනවා රිදෙන්නේ නැති කෑල්ලක් නැහැ 50 පැන්න කියන්නේ දැනුත් කොහම තමයි 50 පැන්නාම කොහොමත් රිදුම් දෙන්නේ නැති කෑල්ලක් නැහැ මොනවා හරි කෑල්ලක් තිබ්බොත් අපිටත් කියන්න රිදුම් දෙන්නේ නැහැ මෙන්න මේ කොටස කියලා 50 පැන්න ඇයි රිදුම් දෙන්න පටන් ගන්නේ ඇයි ජීවිත සන්ධ්‍යාවට එළඹිලා එයා මෙහි ඇවිල්ලා ඕන්න අමාරුවෙන් එයා ඊට පස්සේ අමාරුවෙන් දැන් අවුරුදු 50 පැන්නා කියන්නේ අමාරුයි අමාරුවෙන් අමාරුවෙන් ඉතින් ඒ වෙනකොට තමයි ඕන්න වාහනයක් ගන්නවා 50 විතර වෙනකොට අමාරුවෙන් තියාගේ සතුටක් තියෙන වාහනයක් ගන්නවා ගෙයක් හදා ගන්නවා ඉතින් ඒ ගෙවලුත් හදන්නේ අවුරුදු 100ක් විතර පවතින නිසා අමාරුයි ලංකාවේ මිනිසුන්ගේ ගෙවල් හදන්න එයා මේ අවුරුදු එයා ඉතාලින්නේ අවුරුදු 100කට විතර සැලසුමක් ඊට පස්සේ ඒ ගේ හදාගෙන ඊට පස්සේ ගෙදර නෝන මකුල් දෙල් කඩනවා අරයා වැඩට යනවා. ඔක තමයි වෙලා තියෙන්නේ. ඇයි ගෙදරම පාවිච්චි කරන්න විදියක් නැහැ නේ? කාමර පහක් විතර ගෙදර තියෙනවා. එක කාමරයකනේ නිදියන්න වෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔහොම ඉඳලා ඔන්න යම් ස්ථාවරයක් වෙනවා 60 විතර වෙනකොට. දැන් 60 විතර වෙනකොට ජීවිතේ යාට මඟ හැරිලා. හැබැයි තවමත් අර යා බලාපොරොත්තු වෙන මට්ටමට ආස්වාදයට ගලන්නේ නැහැ. තව අවුරුදු 5ක් 10ක් ඉඳලා එයාට එනවා මේ ලෝකේ අතහැරෙන දිනයක්. භෞතික සම්පත්ද, මානව සම්පත්ද, උගත්කම්ද, බුද්ධිමත්කම්ද, ආත්ම සංඥාවෙන් තුරුල් කරගත්ත සියලු සම්බන්ධතා අතහැරෙන දවසක් එනවා. ලෝකෙම ප්‍රශංසා කරලා කතා කළා එයා ආවල් විෂය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් එයා. වටේ ඉන්න අයත් කතා කළා ඥාතිවරු තරම් ආස්වාදයට පත්වෙච්ච පිරිසක් නැහැ හරිය ආස්වාදයට පත් වුණා අපේ පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා. එයාව හොයාගෙන ගියා මහ විශාල වශයෙන් ආස්වාදයට පත් වුණා මැරුණාම එයාට ජීවිතය අතෑරුණාම හැමෝම ඇහුවේ මිනිය ගෙනාවද දන්නේ නේද? අර තිබ්බ වටිනාකම ඔක්කොම අතුරු දහන් වෙලා ගියා. විශේෂඥ වෛද්‍යකම් නාම ගෝත්‍ර ඔක්කොම අතුරු දාන් වෙලා හැමෝම ඇහුවේ තවම මිනිහගෙන ආවද දන්නේ නැහැ. එයාගේ තිබුණු සම්මුති භාවිතයන් ඔක්කොම මරණයත් සමග අතුරු දාන් වුණා. හරි. මේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ අපි පිළිගන්න යථාර්ථයක් තියෙනවා. ඒ මොකද්ද? ආයේ ඉපදෙන බව. ඒ මිනිස්යා කරගත්ත පුණ්‍ය සංස්කාර බලවත්ම කියලා අපි හිතමු. පින්කලා මිනිසුන්ට ලෙඩුන්ට බෙහෙත් කළා. සංඝයා ගියොත් බෙහෙත් කළා, උපස්ථාන කළා, පින විශ්වාස කළා, මෙලෝ විශ්වාස කරා, පරලෝ විශ්වාස කළා, අම්මා විශ්වාස කළා, තාත්තා විශ්වාස කළා. දන් දුන්නාම විපාක තිනෝ කියලා එයා විශ්වාස කළා වැඩ කරන ගම. සිල් රැක්කම් විපාක තිනෝ කියලා විශ්වාස කළා. කර්මී කියලා ලෝකේ කාටවත් හොයන්න බැරි බුදුරජාණන් වහන්සේට පමණක් ගෝචර වෙච්ච හැංගිච්ච අපිට පන්න පන්න පහර ගන්න ධර්මයක් තිනෝ නේද කියලා එයා විශ්වාස කළා රෝහලේදී. එයා විශ්වාස කළා, විශ්වාස කළේ නෑ. එයා ඒ විශ්වාසය ඇතුළේ ජීවත් වුණා. ඒ විශ්වාසය ඇතුළේ ජීවත් වෙච්ච නිසා එයා ආයෙත් මනුස්ස ලෝකෙට ආවා. අපි එහෙම හිතමු. එයා ආයෙත් ආවේ ගර්භාෂයක ප්‍රතිසන්ධිය කරා ආවා. ගර්භාෂයක. ඒ ගර්භාෂයක ප්‍රතිසන්ධිය කරා ඇවිල්ලා එයා ආයෙත් මෙහි ඉපදුනා. ආයෙත් පෙරපාසල් යන්න එපායි. ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් වී නැවත නැවත පෙරපාසල් යන්න වෙන සංසාරයක් තියේ. එකම දේ වෙන්නේ ආයි. එකම දේ මෙහි වෙන නිසා මෙහි උරගාලා රසවත් කරලා අත්දැකලා බලන්න දෙයක් නැහැ පින්වත්. ඒක තේරුම් ගන්න. අලුතින් කියලා දෙයක් උරගාන්න දෙයක් නැහැ. අපිට අලුත් දේවල් කියලා එකක් නැහැ. අත්දැකීම් පරාසයක් තියෙනවනේ අපි. අපි විඳින අත්දැකීම් ටික. ඒ අත්දැකීම් ටික ඇතුලේ අලුත් දෙයක් කියලා උරගාන්න දෙයක් නැහැ. අලුත් කතා නැහැ මොකුත්. ඔක්කොම පැරණි කතා. එකම කතා. ඒ නිසා ලෝකයේ පවතින්නේ පුනරුක්තියක් විතරයි. මට කියන්න අලුත් මොනවා හරි කතා තිබ්බනම් මේ මොකුත් නැහැ. ලෝකේ එකම දේ නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. කිසිම දෙයකින් උනෑවට වඩා ආස්වාදයට පත් වෙන්න එපා. වැඩකුත් නැහැ ආස්වාදයට පත් වෙලා. මොකද ආස්වාදේ එක දවසයි, එක රැයයි තියෙන්නේ. එක රැයයි. කාම ලෝකෙ ඉපදිච්ච මිනිසුන්ට ස්ත්‍රියකට පුරුෂයෙක් දැක්කම ආස්වාදය උපදිනවා. පුරුෂයන්ට ස්ත්‍රිය දැක්කම ආස්වාදය උපදිනවා. ඇයිගේ රූපයෙන් ආස්වාදය උපදිනවා. ඇයිගේ කටහඬින් පවා පුරුෂයෙකුට ආස්වාදය උපදිනවා. ඇයිගේ සුවඳට පවා පුරුෂයෙක් ආසා කරනවා. ඇයිගේ කය ස්පර්ශ වීමට පවා පුරුෂයෙක් ඒ කාම ලෝකේ හැටි. ස්ත්‍රියටත් එහෙමයි. ස්ත්‍රිය පුරුෂයාගේ කටහඬටත් ප්‍රේම කරනවා. ස්ත්‍රිය පුරුෂයාගේ රුවටත් ප්‍රේම කරනවා. කොණ්ඩෙටත් ප්‍රේම කරනවා. රැවුලටත් ප්‍රේම කරනවා. ඇයගේ පෘෂ්ටිමත් කයටත් ප්‍රේම කරනවා. ඇයගේ ඇය ඔහුගේ සුවඳට පවා ප්‍රේම කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළානේ පහසට වඩාත් ප්‍රේම කරනවා. ඒකනි භාගතුන් වහන්සේක දේශනාවක වදාලා ඉත්ති භාව කියලා සූත්‍රයක් තිනවා. ස්ත්‍රිය පුරුෂයාගේ රූපයටද කටහඬටද සුවඳටද මේ සියල්ලටම බැඳෙනවා කියනවා. මහණෙනි ලෝකේ බරපතලම බැම්ම කියනවා ස්පර්ශයට බැඳීම. මහණෙනි ස්ත්‍රිය පුරුෂයාටද පුරුෂයා ස්ත්‍රියටද පහසින් බැඳුනොත් මහණෙනි බැඳුනාම තමයි කියලා තියෙනවා. එතනින් පස්සේ ලියන්න අමාරුයි කියනවා. එහෙම මේ කාම ලෝකේ හැටි එක අමුතු දෙයක් නෙමෙයි. මේ අපි ඉපදිලා ඉන්නේ කාම ලෝකෙන් රූප ලෝකෙත් නෙමෙයි අරූප ලෝකෙත් නෙමෙයි. තුන් භව යනු යන සත්‍යයේ ගමන් මඟ තුල අද අපි ඉපදිලා ඉන්නවා කාම භූමියේ. මේ කාම භූමිය අපි ඉපදිලා ඉන්නවා කියලා කාම භූමිය ඉපදිලා හිටියා කියලා මේක මහා අමුතු තැනක් නෙමෙයි. මේක සාමාන්‍ය තත්ත්වයක් අපි මෙයක් දකින්නේ. ඇයිවා ඔච්චර ඕවට බැඳෙන්නේ කියලා ලෝකෙන් අහලා වැඩක් නැහැ. කාම භූමිය ඉපදිච්ච හැම මිනිහෙම බැඳෙනවා. ඇයි? අපි තුල පවතිනවා කාම ධාතුවක් හිතේ. කාම ධාතුම් පටිච්ච උප්පජ්ජති කාම සංඥා. කාම ධාතුවක් තියෙන නිසා අපි තුල කාම සංඥා ඇති වෙනවා. කැමැත්ත පදනම් කරගෙන අපි ලෝකේ සංජානනය කරගන්නවා, අඳුන ගන්නවා. ඒක මේ හාඳුරොන්ටද ස්ත්‍රියටද පුරුෂයාටද කියලා එකක් නැහැ. කාම ලෝකෙ ඉපදිච්ච හැම මිනිහෙක්ම ඔහොමයි. කාමයන් නිරුද්ධ කිරීමේ ඍජු ක්‍රියාමාර්ග වලට භික්ෂුව අවතීර්ණය වෙලා ඉන්නවා. එච්චරයි, වෙන එකක් නැහැ. අවතීර්ණය වෙලා ඉඳලත් එයාට තමරු වැටෙන්න පුළුවන්. අමාරු වැටිච්ච භික්ෂුවක් තුල පවා ඔයාලා දකින්න ඕනේ ඒක. ගරහන්න නෙවෙයි හොඳ. කවද හරියටම ධර්මය දන්න මිනිහෙක් ගරහන්නේ නැහැ පිටනත් කාටවත්. ඊටාම නොහික්මුණු පිරිහිච්ච භික්ෂුවකටවත් එයා ගරහන්නේ නැහැ. කොච්චර දියුණුයිද. එයා දකින්නේ ධර්මතාවය. එයාට පේනවා කාම ලෝකේ හැටි ඔහම තමයි. එයි යාට ගරහන හැම වෙලාවකම ඒ ගරහන මිනිහටනේ අකුසල් රැස්සෙන්නේ. මම ගරහනකොට ඒ ගරහන කෙනාගේ කරගත් එක යාගෙන යනවා. ගරහන්න රැස් වෙන අලුත් කර්ම මම අරන් යන්න වෙනවා. මේ සත්‍ය අවබෝධයට ජීවිතේ විවෘත වෙච්ච මුනිවරෙක් ජීවිත අවබෝධය කරා දුවන ශ්‍රාවකයෙක් ලෝකයට කරහන්නේ කවදාද? එයා එයා තුලින් දකින්නේ ධර්මය. අහෝ කාම ලෝකේ හැටි මෙහෙම නේද? එතකොට මේ හාමුදුරු කෙනෙක් භික්ෂුවකට උනත් සිවුර විතරක් තිබ්බාම ඔහොම වෙනවා නේද? එයාට පේන්නේ ඒක. දැන් අපිට නිවුස් හම්බ වෙනවා. දුරුවල සමහර පැවිදි අයගේ දුරුවල චර්යා. ලංකාවේ ප්‍රවෘත්ති විකාශනවල ඒවා ඔසවා තබනවා. ඒගොල්ලන්ට ඕන වැඩි පිරිසකගේ ආකර්ෂණයනේ. ඒවා ඔසවල තියෙනවා. ඒවා ෆේස්බුක් එකේ ඉතා වේගෙන් සංසරණය වෙනවා. ඒ සංසරණය වෙන හැම වෙලාවකම එයාට පේන්නේ අහෝ කාම ලෝකේ ඉපදුනොත් පැවිද්දෙක් පවානේ අසරණයි නේද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට පිළිවෙත් පුරන්න ආපු මිනිහෙක් පවා මොන්න තරම් අනාථ වෙලා යනවද කියලා එයාට එයාවමයි පේන්නේ. දුර්වල හිස් පැවිදි, කියන්නේ හිස් කියලා මම මෙතන අදහස් කරන්නේ දුර්වල චර්යා තියෙන පැවිද්දෙක් තුල පවා ඔය පින්නතුන්ලා කෙලෙස් සහගත ලෝකේ අනාථකමමයි දකින්න ඕන. එතකොට ගරහන්න හිතින්නේ. එයාට ඒක යාට ඒ කතාව මුණ ගැහෙන්නේ ධර්මතාවයක් විදියටයි. එයාට ඒක පේන්නේ ධර්මතාවයක් විදියට. ඉතින් පින්වත්නි මේ විදියට ජීවිතේ දකින්න පුරුදු වුණොත් මේ කාම ලෝකේ ස්වභාවය එහෙම බැඳුණා කියලා ඒ බැඳීම ඇතුළේ පින්වත්නි ආස්වාද එක දිගට ඉන්නේ නැහැනේ. ස්ත්‍රිය පුරුෂයාට බැඳුනත් පුරුෂයා ස්ත්‍රියට බැඳුනත් එයා අලුත් අලුත් ආස්වාද හොයාගෙන යන්නේ. අලුතේ ඒ සිතේ හැටි. ඒ නිසා මේ කෙලෙස් සහගත ලෝකෙ එක මිනිහෙක්වත් විශ්වාසනම් කරන්න එපා. එකම මිනිස්සෙක්වත් විශ්වාස කරන්න එපා. ඒ බඳු ලෝකයක ඉන්න බව අවබෝධ කරන්නේ එතකොට දුක එන්නේ නැහැ. හොඳට බලන්න පින්වත්නි ලෝකයේ මත විශ්වාසයේ තිබ්බත් මේ ලෝකේ ප්‍රෝඩාකාරී. හැම මිනිහෙක්ගෙම ජීවිත රහස් තියෙනවා. ප්‍රෝඩාකාරී. හැම ස්ත්‍රියකගෙම ජීවිත රහස් තියෙනවා. ස්වාමියාටවත් කියලා නැහැ. ස්වාමියාගේ ජීවිත රහස් තියෙනවා ස්ත්‍රියටවත් කියලා නැහැ. මගේ කොම කතාව ඔයාට කියලා තියෙන. අපි දෙන්න අතර රහස් නැහැ කිව්වට අංගගත්තු රහස් කොච්චර තියෙනවද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න. ඒ රහස් සමහර විට කිව්වොත් අද ඉවරයි කතාවම. පරිච්ඡේද පොත වහලා දාන්නයි වෙන්නේ. එතකොට එහෙම රහස් මේ ශාලාවට ආපු හැම කෙනෙක්ගෙම ජීවිතවල තියෙනවා. මට යා විශ්වාසය යාමට යාගේ කතාව ඔක්කොම මන් දාන්න. අපි දෙන්න අතර රහස් නැහැ. අපි දෙන්න අතරම තියෙන්නේ එකම කතාවක්. එයාගේ කතාව මම දන්නවා, මගේ කතාව එයා දන්නවා. කොහොමද ඔය දෙන්නම දන්නේ ති කතා දෙන්නගෙම ජීවිතවල තියෙනවා. සමහර විට ඒ කතා කිව්වොත් අදින් ඔයාලගේ තියෙන සියලු බැඳීම්ද අවසන් වෙනවා. එච්චරට හැංගිච්ච කතා අපේ ජීවිතවල තියෙනවා. එච්චරට හැංගිච්ච සිතුවිලි අපේ හිතට ගලනවා. මේ මහපාරේ යනකොට අපි අත්දකින්න අරමුණු වලදී අපට ඇතිවෙන රාගදේශයන්ගේ පරිමාව අපි එළියට කිව්වොත් පින්වත්නි අපි සියලු දෙනාගේ ගනුදෙනු නිමා වෙනවා. එතාට අන්තර් සම්බන්ධතාව සාන්නේ. එහෙනම් ඒච්චරට අපේ සිත් අපිරිසුදුයි. ඒ බඳු අපිරිසුදු වෙච්ච හිත් තියෙන්නේ. ගොඩාක් වෙලාවට මේ කාලේ බැටකන්නේ රාගේ. ඒකට හේතුව මේ අපිට සංසිඳෙන්නේ. ඒක ඔයාලගේ වරදක් නෙමෙයි. ඒක මේ ඉස්සරහට ඕක ඊට වඩා වැඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේම අපට වදාලා මහණෙනි අනාගත කාලේ අධර්ම රාගයයි විෂම ලෝභයයි බලවත් වෙනවා කියලා. ඒ අධර්ම රාගයයි විෂම ලෝභයයි බලවත් අධර්ම රාගය. රාගය තුලත් අධාර්මික බවක්. ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර හැසිරීම, පුරුෂයන් පුරුෂයන් අතර හැසිරීම, ඒවා බොහොම ප්‍රවර්ධනය කිරීම ලෝකේ ඇති වෙනවා කියලා අපට භාග්‍යතුන් වහන්සේ වදාලා අධර්ම රාගයක් වෙනවා කියලා. චක්කවති සීහනාද සූත්‍රයේ. ඒක ධර්මතාවයක්. ඒක ගරහන්න ඕන එකක් නෙමෙයි. ඒ නිසා මේ කෙලෙසාගත ලෝකේ තවදුරටත් හැපිලා ඉන්න එක තේරුමන්නේ. ඉස්සරහට මීටත් වඩා ව්‍යාකූල අරබුදකාරී ලෝකයකටයි අපි එකතු වෙන්නේ. දැන් ඉතින් ජීවිතේ ධර්මයට එකතු වෙනවා විනා වෙන මොකක්වත් කරන්න දෙයක් නැහැ. ධර්මයට එකතු වුණොත් එයා සංසිඳෙනවා. හොඳයි, ධර්මයට එකතු වෙනවා කියලා මහා ලොකු දේවල් ඕනේ නැහැ. පුංචි දරුවන්ට පවා මේ ධර්මයේ ගෝචර කරගන්න පුළුවන්. මේකට අවස්ථාවක් නැහැ. මෙන්න මේ ටික විතරක් කරලා බලන්න. සාමාන්‍යයෙන් මේ සතියට වඩා ඊළඟ සතියේ නිවිලා ඉඳී. මේ මාසෙට වඩා ඊළඟ මාසෙ නිවෙයි. ඔයාලා බලාපොරොත්තු වුණාට වඩා හරිම සංසිඳුණු බවක් ඇතුළාන්තය තුළ එයි. සංසිඳීමත් එක්ක තමයි ලෝකයේ සෞභාග්‍ය උදා වෙන්නේ. සංසිඳීමත් එක්ක. ඒ සංසිඳුණාම සෞභාග්‍ය ස්වභාව ධර්මයේ විසින් ඔබ කර අරන් එනවා. සෞභාග්‍ය ස්වභාව ධර්මයේ විසින් ඔබේ අතේ තියෙන දෙයක් මිසක් හඹාගෙන ගියාම නොලැබෙන දෙයක්. ඒකනේ අපිට හම්බෙලා නැත්තේ. දැන් ඔන්න ඉස්සරහට සිංහල අලුත් අවුරුද්ද එනවා. මිනිස්සු ඉතින් කිරිබත්තු යන්නේ, කිරි උතුරවන්නේ නැගතට සෞභාග්‍ය බලන්න. දැන් මෙච්චරකල් සෞභාග්‍ය බලන්න කොච්චර කිරි ඉතිරෙව්වද? සිංහල අලුත් අවුරුද්දට ඉතිරෙව්වා. දෙසැම්බර් මාසෙ ඉවරලා ජනවාරි පළවෙනිදා ඉතිරෙව්වා. කීයක් දවසක කිරිබත් ඉව්වද සෞභාග්‍ය බලාපොරොත්තු වෙයි? කාටද සෞභාග්‍ය උදා වෙලා තියෙන්නේ? කවුරු හරි අත උසන්න බලන්න තමයි මට සෞභාග්‍ය හම්බුණා හාඳුරණේ කියලා බිම් බලා ගණ්ඩයි වෙන්නේ. ඇයි මේ වයෝ වෘද්ධම අයගෙන් පවහන්ඩ එයා බලාපොරොත්තුණු සෞභාග්‍යයට උදා වෙලා නැහැ. එහෙනම් එක එක දෙයක් තේරුම් ගන්න. මොකද්ද? ඉදිරියේද සෞභාග්‍ය උදා වෙන්නේ නැති බව. සෞභාග්‍ය යනු සම්පූර්ණ මිරිගුවක් බව. ඔබ බලාපොරොත්තු වෙන සෞභාග්‍ය උදා නොවීම ඔබට ජීවිතය අතහැරෙන බව දකින්න එච්චරයි. එහෙමනම් එතකොට මොකද වෙන්නේ? සෞභාග්‍ය හඹාගෙන යන එක නම් හඹාගෙන යන කන්නේ දුක එන්නේ. හඹාගෙන යනකොට බලාපොරොත්තු වෙන එක නොලැබුණාම දුකයි. එච්චරයිනේ. යම්පි චන්න ලබති තම්පි දුක්ඛං. බලාපොරොත්තු වෙන සෞභාග්‍ය නොලැබීමමයි දුක එච්චරයි. යම් පිච්චන්න ලබති නොලබති නොලැබීමමයි දුක. ඉතින් පින්වත්නි, බලාපොරොත්තු වෙන්නේ නැත්තම් දුක එන්නෙම නෑනේ. යමක් බලාපොරොත්තු වී නොලැබීමයි දුක. නොලැබීමම දුක නෙමෙයි. අහිමිවීම දුක නෙමෙයි. බලාපොරොත්තු වීමයි දුක. අහිමිවීම ලෝකරිද්මය. බලාපොරොත්තු වෙන පුද්ගල බව. බලාපොරොත්තු වෙන එක ඇතුළේ එකක්. ඇතිවීම නැතිවීම ලෝකරිද්මය. ඇති වෙනවා නැති වෙනවා මොහොත රළ වගේ. රැලි නගිනවා, ඒවා වෙරළේ හැපිලා අතුරුදාන් වෙලා යනවා. ආයෙ රැලි නගිනවා. ලෝක ස්වභාවයනේ. මුහුද රැලි නගින එක කවදාවත් නවතින්නේ නැහැ. ඒ රැලි වැල්ලේ හැපිලා අතුරුදාන් වෙලා යනකොට නැවත නැවත මුහුද රැලි අලුතෙන් අලුතෙන් හට ගන්නවා. කවුරත් රැලි නිර්මාණය කරන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයක්. ස්පර්ශේ නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යනවා. අපේ ඇතුලේ කතාවමයි මුහුදු රැලිවල තියෙන්නේ. සන්තානී කතාවමයි මුහුද දිහා බලන්නකොට තේරෙන්නේ. මුහුද හිටි ගමන් වඩදිය තියෙනවා, බාදිය තියෙනවා, කුණාටු තියෙනවා, හිටි ගමන් සුනාමි තියෙනවා. කාලාන්තරයකින් හිටි ගමන් පින්වත්නි, මුහුද හරීම සංසුන්. ගැඹුරු මුහුද කොහොමත් සංසුන්. මුහුද ගැඹුරු මුහුදේ ඇතුළට බැස්සාම එක එක රත්නයන් තියෙනවා. ඔය වගේ මේ සිතත් ඔය විදියට හැසිරෙන්නේ. හිටි ගමන් හරීම සංසුන්කමක් එනවා. නමුත් අපි මේ ජීවිතය තුළදී ධර්මයේ දියුණු කරන ශ්‍රාවකයන් විදියට මේ ආත්ම ස්වභාවය, ආත්ම සංඥාව දුර වෙන ආකාරයට ජීවිතේ විමස විමසා බලනවා නම් මේ ආපු හැමෝටම මට කරුණාවෙන් එක දෙයක් කියන්න ඕන. ඒකම දේ තමයි පින්වත්නි, මෙන්න මේ ටික ජීවිතේ තියාගන්න. ජීවිතේ නොලැබීම දුක නෙමෙයි. බලාපොරොත්තුෙන් ඉන්නකොට නොලැබෙන එකයි දුක. අහිමිවීම දුක නෙමෙයි. මමත්වයේ පදනම් කරගෙන බලාපොරොත්තු වෙච්ච ඒවා අහිමි වෙන එකයි දුක. කොහේ හරි මිනිහෙක් මැරුණාම දුක ගලන්නේ නැහැ. මමත්වෙන් පිළිගත් අයගේ මිය යාමයි කඳුල උපද්දවන්නේ. එහෙමනම් කෙනෙක් මේ මිය යාම ස්වභාව ධර්මයට අයිති දෙයක්. ඒ මිය යන කෙනාට සිතින් වටිනාකම දෙන එක තම තමන් කරන එක. හොඳයි, තියෙන ප්‍රශ්නය වටිනාකම නොදී ලෝකේ පාවිච්චි කරන්න බැරිද? ස්ථිරව පුළුවන්. වටිනාකම නොදී ලෝකේ පාවිච්චි කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අපි එකතු වෙන්න ඕන. ඕකට මෙන්න මේ ටික විතරක් කරන්න. ගොඩක් ඒවා ඕනේ. මේ ටික කරන්න. එක, ඔයාලගේ වටිනාකම යන්නේ කුමකටද? වටිනාකම යන්නේ සිතින්. වටිනාකම් තියෙන හිත්වලනේ. දැන් මට ඔයාලගේ ඇඟ දිහා බලලා, ඔයාලගේ ඇඳගෙන ඉන්න විදිය බලලා ඔයාලා වටිනාකම දෙන්නේ මොනවටද කියලා කියන්න හිතන්න බෑ. ඇයි? ඒක මේ භෞතික කයට වටිනාකම අදාළ නැහැ. වටිනාකම අතේ හැදෙනවා, ඔළුවේ හැදෙනවා, ඇස්වල හැදෙනවා, එහෙම නැහැ. වටිනාකම තියෙන්නේ සිතේ. පින්වත්නි, ඔය පින්නතුල්ලා දක්ෂ වෙන්න මේ ටිකට. පින්වත්නි, දැන් වටිනාකම හැදිච්ච ටික හොම්ම තිබ්බාවේ. අලුතෙන් වටිනාකම දෙන එක නවත්තලා දාන්න. ආරිම ලේසි වැඩක් මම මේ කිය. අලුතෙන් ඔය දැන් වටිනාකම දුන්නේ ඔය තිබ්බාවේ. මොකද දැන් ඒවට වටිනාකම දුන්නේ එකපාර කඩා වැටුනොත් එහෙම විශාල කෝලහලයක්. විශාල ගැටලුවක්. අරබුදේ කුසියෙන් නිර්මාණය වෙනවා එතකොට. එහෙම කරන්නේ අපි. ඔය තිබ්බාවේ වටිනාකම් අලුතෙන් වටිනාකම දෙන එක නවත්තන්න. අලුත් අරමුණු වලට සිතින් වටිනාකම යනවා. අලුතෙන් අලුතෙන් සිත තුළ වටිනාකම එනකොට අලුතෙන් අලුතෙන් සිතේ වටිනාකම දෙන්න එපා. එක. දෙවනි එක. දෙවනි කාරණේ තමයි ඔය වටිනාකම් දුන්න ලෝකය ගැන සිත මැදහත් තියාගන්න. වටිනාකම් දුන්නේවත් කොයි ඕනම වෙලාවක කඩාවැටෙන්න පුළුවන්. අම්මා ඉදදි දරුවා මැරෙන්න පුළුවන්. වටිනාකම දුන්න ලෝකය ගැනත් පුළුවන් තරම් සිත මැදහත් කරගන්න. පුළුවන් තරම් මදහත් කරගන්න. එක, දෙක, තුන්වෙනි එක. මේ ටික කරලා බලන්න පුදුම තරම් ධර්මීදී. තුන්වෙනි එක තමයි පින්වත්නි, වටිනාකම් දුන්නේ ලෝකය, වටිනාකම් දුන්න ලෝකයේ සම්බන්ධ ඔයාලගේ යුතුකම් ටික බල වැඩ කරනවානේ. ඒ යුතුකම් ටික කුසල් කියලා හිතන්න. යුතුකම් කරන්නේ ඔයාලගේ යුතුකම් තියෙනවනේ, දරුවා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, අම්මා තාත්තා යුතුකම්. ඒක කුසල් විදියට දකින්න. ඒ කුසල් විදියට දකින්නේ මෙහෙමයි, කුසලයක් වෙන්නේ අතහැරනොත්. ඔයාලා බලන්න මන්ට මේ යුතුකම් කරන්න කිං අතහැරෙනවා ජීවිතේ. නින්දා අතහැරෙනවා, කාලය අතහැරෙනවා, සුව පහසුකම අතහැරෙනවා යුතුකම් කරන්න කිං. අනේ අතහැරීම දිහා බලන්න. ඒක අතහැරීම නිවන නේද කියලා. අතහැරීම චාගෝ පටිනිස්සග්ගෝ පටිනිස්සග්ග, අතහැරෙන එක දුකේ නිරෝධය කියලා බුදුරජාණන් වදාලා නේද කියලා හිතන්න. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක, මේ වටිනා මේ ලැබුණු ජීවිතය, අන්න දැන් ඔතන ඔක තමයි ඉතාම වැදගත්. මේ ලැබුණු ජීවිතය පෙර හේතුන් කර්මයෙන් ඇදිච්ච එකක් නේද කියලා දකින්න. ඒ දකින සිත කුසලයේ නේද කියලා හිතන්න. පස්වෙනි එක, මේ සිතේ වටිනාකම පේන මට්ටම පවා ඇති වෙලා නැති වෙලා නැහැ. හැම වෙලාවෙම හැම දෙයකටම වටිනාකම නැහැ. වටිනාකම එන්නේ කල්පනා කරන්න ඕන. කෙනෙකුට වටිනාකම එනවා, කල්පනා නොකර හිටියම වටිනාකම පේන්නෙත් නැහැ, වටිනාකමට ලෝකයක් පේන්නෙත් නැහැ. බිරිඳ ගැන කල්පනා කළාම බිරිඳව මැවිලා පේනවා, වටිනාකමුත් පේනවා. බණහදි බිරිඳ නෑ ලෝකේ. වටිනාකම් සහිත ලෝකේ මනස තුල මැවෙනවා. මානසිකාර ප්‍රත්‍යයෙන් මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා නේද කියලා බලනවා. පස්වෙනි එක. හයවෙනි එක, මෙහෙම නිරුද්ධ වෙන ලෝකයක් නම් මේකේ දිගට දිගට කල්පනා කර කර පදිංචි වෙලා ඉන්න එක තේරුමක් නෑ නේද කියලා දකිනවා. හයවෙනි එක. හත්වෙනි එක, එහෙම ලෝකයක් නම් මේක මොන්නතරම් අනිත්‍ය වෙලා යන එකක්ද, අනාත්ම එකක්ද කියලා බලනවා. අටවෙනි එක, එහෙම නම් මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි, තණ්හා මාන දිට්ටි සහගත වෙන එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි කියලා බලනවා. එහෙම බලන ගමන් වෙනද වගේම ඔෆිස් යනවා, වෙනද වගේම කුසියේ වැඩ ටික කරනවා, වෙනද වගේම ගෙවල් දොරවල් එක ගනුදෙනු කරනවා. බලාගෙන ඉඳි වටිනාකම අඩු වෙනවා. දැන් ඔයාලා හිතාවි මම්මි හිත හිත කිව්වා ඔය මේ වෙලාවේ කියලා. මම දැන් ආයෙත් ඔය කාරණා අටම ඔයාලට කියනවා. කාරණා අටක් කිව්වා. පින්වත්නි, අලුතින් ලෝකෙට වටිනාකම නොදී පරණ වටිනාකම් ටිකත් එක විතරක් ඉන්නවා. පරණ වටිනාකම් ටිකක් එක විතරක් ඉන්නවා. අලුත් වටිනාකම් වලට යන්නේ නැතුව ඉන්නවා. බැඳිච්ච ඒවා තියෙනවා, ඒවා මුකුත් හොල්ලන්නේ නැහැ. අලුතින් වටිනාකම් නොයන මට්ටමට සිතේ වටිනාකම රැඳෙන්නේ. වටිනාකම අලුතින් යන්නේ නැති විදියට ඔයාලාගේ සිත තියාගෙන ඉන්නවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි, ඉතා වැදගත් දේ, මේ අලුත් වටිනාකම් නොහිටියාට තියෙන වටිනාකම් හිතේ තියෙනවනේ. ඒ තියෙන වටිනාකම් කුසලතාවේ විශේෂ සංග්‍රහ කර කර බලන්න පුරුදු වෙනවා. කුසලතාවයක් විදියට දකිනවා ඒ වටිනාකම් වලට දෙන අර්ථය. ඒ කියන්නේ යුතුකම් ටික අපිට කරන්න වෙලානේ. ඒ යුතුකම් ටික අපිට කරන්න වෙලා ඒක කුසලතාවේ විශේෂ සංග්‍රහ කර කර බලනවා. එතකොට මේ කුසලතාවේ විශේෂ සංග්‍රහ කර කර ජීවිතේ බලනකොට ඒ බඳු ශ්‍රාවකයෙකුට කිසිදාක පින්නොත් නිවරදීන්නේ නැහැ. ඒ කුසලතාවේ විදියට බලන්න අර බුදුමාකාර විදියට සිත මැදහත් වෙනවා. අර ලෝකේ වටිනාකම් සහිත ලෝකේ කියන්නේ මැදහත් වෙනවා එයාගේ සිත. තුන්වෙනි එක. හතරවෙනි එක, මේ වටිනාකම් සහිත මේ ලෝකයේ ඇතුලේ, අර වටිනාකම් සහිත ලෝකයේ ඇතුලේ අතහැරෙන ජීවිතයේ දිහා බලලා ඒක කුසලතාවේ විශේෂ සංග්‍රහ කරලා බලනවා. ඒ සංග්‍රහ කරලා බලපු කම ඇතුලේ ඒ වටිනාකම් සහිත ලෝකේ පවා ඇති වෙමින් නැති වෙමින් යන විදිය බලනවා. ඒ ඇති වෙලා නැති වෙලා යන කම නිසා ඒක මානසිකාරය කළාම ඇති වෙනවා, මානසිකාරය නොකර ඉන්නකොට ඒක නිරුද්ධ වෙලා යනවා කියලා බලනවා. ඒ මානසිකාරය නිසා ඇති වෙලා, මානසිකාරය නිසා නිරුද්ධ වෙලා යන ලෝකයක් නම් මේක දිගට දිගට කල්පනා කර කර පදිංචි වෙලා ඉන්න එක තේරුමක් නැහැ කියලා බලනවා. ඊළඟ එක, එහෙම තේරුමක් නැත්නම් අර වටිනාකම් සහිත දුන්න ලෝකේ ඇති වෙලා නැති වෙලා යන කම නම් මේක අනිත්‍යයි නේද, අනාත්මයි නේද කියලා බලනවා. අනිත්‍යයි අනාත්මයි නම් මේක ඇතුලේ තණ්හා මාන දිට්ඨි සාගත වෙන්න දෙයක් නැහැ නේද කියලා බලනවා. එහෙම බලන්න පුරුදු වෙලා වෙනද වගේම වැඩ කරනවා. ඔය විදියට ඔයාලා ජීවිතේ ගෙවුවොත් එබඳු ශ්‍රාවකෙක් දුක ඉවර කරනවාමයි. දෙයාගේ දුක හැදෙන්න විදියක් නැහැ පින්වත්. න්යාගේ ජීවිතයේ දර්ශනය ඇතුලේ භාග්‍යවතුන් වහන්සේව පමුණුවාගත් ශ්‍රාවකෙක් වෙනවා. එබඳු ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා දේශනාව සමාප්ත කරනවා. දායකත්වය වීරසේකර මාවත පැපිලියාන බොරලැස්කමුව පදිංචි සුමුදු වීරසේකර මහත්මා, ප්‍රියන්ති වීරසේකර මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් ප්‍රධාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්නතුන් සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවා. සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් දෙවසරකට පෙර මිය පරලෝගිය පොඩි මැණිකේ වීරසේකර මෑණියන්ට, වසර 24කට පෙර මිය පරලෝගිය ගුණදාස වීරසේකර පියතුමන්ට, ඒ වගේම ඩීමන් තෙඹුවනගේ මහත්මාට, සුමුදු වීරසේකර මහත්මා සහ ප්‍රියන්ති වීරසේකර මහත්මිය ඇතුළු පින්නතුන් නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශනාවට සම්බන්ධ වුණු අපටත්, එවැගේම බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු මහා සංගරුවනටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨානය කොට තිබෙනවා. සුමුදු වීරසේකර මහත්මා, ප්‍රියන්ති වීරසේකර මහත්මිය, එවැගේම ජනන රශ්මික පුතණුවන් ඇතුළු සියලු පින්නතුන්ට මේ කුසල් හේතු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ රැස්ුණා වූ සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට, අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරි පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු. සදේවත්නී දේශනාව පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනාවන් එක්කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත සමීප කළ දායකත්ව ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.